මේ වචන වලට මුදා දැනගත යුතු වෙනවා. පාමක වාචික වචනේ කාර්යය නම් ලෝක කවදාවත් විද්‍යාමාන.
මේ විද්‍යාමානින කාලය තුල මහා ප්‍රඥාවට හේතු කාරණාවන් ප්‍රඥා පාරමිතාවක් වඩපු බෝසතාණන් වහන්සේ නමකටත් වැටහුණු නැති දහමක් තමයි පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුමුදපාදි ඥානමුදපාදි වශයෙන් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ විග්‍රහ කිරීමේදී ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කළේ බුදුරජාන් වහන්සේ බුද්ධත්වයට පත් වීමෙන් පසු. එතෙන්දී පෙන්වන්නේ මේ දුක්ඛාරි සත්‍ය පිළිබඳ පෙර නොවැසු විරු දහම. පෙර නොවැසු විරු ඒ දහම පිළිබඳ ඇස පහළනා, ඥානෙ පහළනා, ප්‍රඥා පහළනා, විද්‍යා පහළනා, ආලෝකෙ පහළනා කියන. ඒතර පාරමිතා ධර්ම පූර්ණේ කරලා ප්‍රඥා පාරමිතාවෙත් අන්තිම බුදුන් පෙතර පූර්ණේ කරන අවස්ථාව වෙනකොට උන්වහන්සේ මේ දුක්ඛාරි සත්‍ය දැකලා නැහැ. ඒ නිසායි බුදුනාට පස්සේ පෙන්වන්නේ පෙර නොදුටු විරු දහම පිළිබඳව ඇස පහළලයි ඒ තාක්ක මම බුදු වුණා කියලා ලෝකෙට කිව්වේ නෑ කියලා. යතෝ චකෝ මේ භික්ඛවේ ඉමේසු චතුසු අරිය සත්‍යේසු ඒවං තිපරිවට්ටං ද්වාදපාකාරං යථා භූතං ඥාන දස්සනං න සුවිසුද්ධං අහෝති. යම්සේ මහණනි මේ වට්ට තුනක් ඇති ආකාර 12ක් ඇති චතුරාර්ය සත්‍යය පිළිබඳ යථා භූතත් ඥාන දස්සනේ මර පිරිසිදුව වැටහුනේ නැද්ද? නේවතාවාහම් භික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සත්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝ පච්චන් ඥාති. ඒ තාක්කල් මහන්නේ මම දෙවියන් සහිත, මරුන් සහිත, බමුන් සහිත, ශ්‍රමණ බමුණන් සහිත ආදී වශයෙන් පිළලා මේ ලෝකෙහි අනුත්තර සම්මා සම්බෝධියට පත් වුණා කියලා ප්‍රකාශ කළේ නැහැ. යතෝචකෝ මේ භික්ඛවේ ඉමේසු චතුසු අරිය සත්‍යේසු ඒවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝ. දැන්වනාහි මහන්නේ ඒ වට්ට තුනක් ඇති ආකාර 12ක් ඇති චතුරාර්ය සත්‍ය පිළිබඳ යථා භූතං ඥාන දස්සනේ ඊටාම පිළිසිදුව අට වැටහුණා, අවබෝධ කළා. අතාහං භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සත්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය අනුත්තර සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝ පච්චඤ්ඤා. ඉතින් අන්නේ ඒ නිසා මහන්නේ මම මේ දෙවියන් සහිත, බමුන් සහිත, මරුන් සහිත, ශ්‍රමණ බමුණන් සහිත ආදී මේ ලෝකෙහි අනුත්තර සම්මා සම්බෝධියට පත් වුණා කියලා ප්‍රකාශ කරනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේම දේශනා කරන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ඉච්ඡර කාලයක් වැටහිලා තිබුණේ නැහැ. ඒ නිසා මම බුදුන් කියලා ප්‍රකාශ කළේ නැහැ. ඒ ටික හරියට වැටහුණා. ඒ නිසා මම දැන් බුදුන් කියලා ප්‍රකාශ කරනවා කියලා පෙන්නනවා. කෙටියෙන් කියනවා. එතන මෙතෙන්දි වැදගත් දෙයක් තියෙනවා අපි දැනගන්න. සාමාන්‍ය මිනිසෙයයි ලෞතර බුද්ධත්වයට අසංඛ්‍ය කල්ප ගාස්ස ගණන් පාරමිතා පුරලා ඒ ලෞතර බුද්ධත්වයේ හේතුකාරක වන්නා වූ බුද්ධාංකුර ධර්ම ප්‍රපූර්ණය කරන එනම් පාරමිතා පූර්ණය කරලා ප්‍රඥා පාරමිතාවෙන් මුදුන් පෙත්තල පූර්ණය කරගෙන ඉන්න කාලේ මේ චතුරාර්ය සත්‍ය වටහා ගන්න බැරි වෙලා තියෙනවා. එන දුක්ඛාර සත්‍ය වැටහිලා තියුණා අනිකවත් වැටහෙනවා කියලාම දේශනා කරනවා. ඉතින් ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණීය දුකයි, අප්‍රියන් හා එක්වීම දුකයි, ප්‍රියංගේ වෙන්වීම දුකයි, කැමති යමක් නොලැබේ නම් ඒද දුකයි ආදී වශයෙන් පෙන්වපුටි. දැන් අපේ ඇඟෙන් ඇහුවොත් එහෙම වැටහෙන්නේ නැද්ද කියලා. වැටහෙන්නේ නැද්ද ඔය ටික? වෙන තීරණයක් දෙන්න පුළුවන්. ජාති දුක ගැන නම් පොඩ්ඩක් නවති. දිව්‍ය ජාතිය, බ්‍රහ්ම ජාතිය, මනුෂ්‍ය ජාතිය, හොඳ හොඳ ජාති තියෙනවනේ කියලා. ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක පරිදේව දුක් දොමන සුපායාස, අකමැත්තන් හා එක්වීම, කැමැත්තන්ගේ වෙන්වීම, දුකද සැපද කියලා ඇහුවොත් එහෙම ඔය ටික හැපයි කියලා කියන කවුරුවත් නැහැ. පොඩි දරුවෙකුටත් තේරෙනවා. ඒ තරම් මහ මොලයක් නැති අනික් කෙනෙකුටත් ඕක හොඳට තේරෙනවා. හැබැයි ඕක දුක්ඛාරහත් සත්‍යය කිව්වා කියලා කිව්වොත් එහෙම ප්‍රඥා පාරමිතාවට පුරලා ලෞතර බුද්ධත්වයට අවසාන මුදුන් පෙත්තට පාරමිතා පූර්ණ කරලා බුදුරජාණන් වහන්සේට ওই ටික වැටහිලා නැද්ද? ඕක දකින්න වෙයිද? නෑ, ওই ටික දැක්කනම් දුක්ඛාරහත් සත්‍යය දැක්ක වෙයිද? දැන් මේක හොයලා බලන්න ඕනේ මොකෙන්ද දැක්කේ. ලෞතර බුද්ධත්වයට පාරමිතා පුරලා ඔක්කොමත් කරලා අන්තිමට ධර්මඥානීය කුළු ගන්නමින් බොහෝ මැලසි ධර්ම විග්‍රහයක් කළා. පටිච්චසමුප්පාදයට අනුව කියලා දේශනා කරනවා. කකුසඳ කොහොනාගම කාශ්‍යප කියන බුදුරයන් වහන්සේලා, විපස්සී සිකී වෙසබූ කියන බුදුරයන් වහන්සේලාත් ගැන වෙන සද්බුදුරයන් වහන්සේලාම බොහෝ මැලදී මේ ධර්මාබෝධය ලැබුවේ. පටිච්ච සමුප්පාදය විග්‍රහ කරලා ඒ ධර්මඥානීය පුබුදෝලයි කියලා පැහැදිලිව ධර්මයේ දේශනා කරනවා. මූලික වශයෙන් පටිච්චසමුප්පාද ධර්මයම ස්වයංබුත් ඥානයෙන් විග්‍රහ කරලා දේශනා කළ අරගෙනයි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දැක්කේ. එක්කෙනෙක් නෙමෙයි සියලුම බුදුරයන් වහන්සේලා බැලු ක්‍රමයේ ඒකයි කියලා උපමා වශයෙන් බුදුරයන් වහන්සේලා සද්දෙනෙක් මුල් කරගෙන දේශනා කරලා තියෙනවා. දීඝනිකායේ විශේෂයෙන්ම සූත්‍ර දේශනාවක් තියෙනවා. එහෙනම් ඒ බොහොමරි දැක්ක ක්‍රමය මොකද්ද? විතෙක් කාලයක් නොදැකපු දහමක් දැක්කා. ආරම්භය හත ගන්න තැන අවසානයේ පටන් ගන්න බලාගෙනම ගිහිල්ලා. ජරා මරණ දුක බව දැක්කා වාගෙම. ජරා මරණ ශෝක පරිදේව දුක් දොමනස් උපායාස ඔක්කොම ඇති වෙන්න මොකද්ද හේතුව? උන්වහන්සේලා තමන්ගේම ස්වයංබුත් ඥානී මෙහෙයවලා ක්‍රමයක් හෙව්වා. ඇයි මෙහෙම වෙන්නේ? ඒ දුක් අඳල මුහුණ දෙන්න ගෝචර වෙන්න සිද්ධ වෙන්නේ මොකද? කවුරුවක් කැමති නැහැ ජරාවට මරණයට, ශෝක පරිදේව දුක් දොමනස් උපායාස ආදී මේ ඒවාට කැමති නැහැ. කොච්චර අකමැති වුණත් ලෝක සත්‍යයටම විඳින්න සිද්ධ වෙනවා. ඒකෙන් බේරිච්ච කිසිම ලෝක සත්‍යයක් නැහැ. ජරාවේ මරණයෙන් බේරිච්ච ජාතියක් ඇති කිසිම ලෝක සත්‍යයක් නැහැ. යම් ජාතියක් හටගත්තා නම් ජරා මරණේ ඒකාන්තින් මූල දෙන්න සිද්ධ වෙන කාරණයක් බව කවුරුත් දන්නවා පැහැදිලි. අනේ බුදුරන් වහන්සේ හේතුඵල න්‍යායයෙන් බලාගෙන ගියා. මෙබඳු ජරා මරණ ශෝක පරිදේව දුක් දොමනස් උපායාස උපද්දන්න හේතු වෙන්නේ මොනවා නැතිවීමද, මොකක් නිසාද කියලා බලනකොට ජාතියක් නැති වෙනකොට නැහැ ජාතියක් මුල් කරගෙන තමයි මේ ප්‍රශ්නේ මතුවේ. කොතන හරි ජාතියක් තිබුණා තමයි ජරාවක් මරණයක් දකින්න හම්බ වෙන්නේ. ජරාවක් මරණයක් නිසා යම් දුකක් කරදරයක් ශෝකයක් සංවේගයක් උපදිනවා නම් ඒ ජරාවර්ණී විද්‍යාමාන වෙන්න නම් ජරා මරණයට හේතුකාරක වෙන්නේ ජාතියක් පහළ වෙලා තියෙන්න ඕනේ. ජාතියක් නැති තැනක ජරාවක් මරණයක් පහළ වෙන්නේ නැහැ. නැ යම් තැනක ජාති නැද්ද? එතන ජරා මරණ නැන්නා. ශෝක පරිදේව දුක් දොමනස් උපාස නැත්තේ එතනයි. අන්න උන්වහන්සේ ඉතෙල්ලාම ධර්ම අවබෝධය ලබා ගැනීම කාගෙන්වත් අහන්න නැතුව පෙර නොඇත විරෝධහම් දකින්න මාර්ගය පාදාගත්ත හැටි. අපි නම් බලන්නේ ඔය ක්‍රමයට නෙමෙයි. නේ අපි කියන්නේ සාමාන්‍ය ලෝකයා බලන්නේ හඩතරයක් ආපුහම ඕක නෙමෙයි. මරණය දැක්කට පස්සේ අනේ හරියට බේරක් කරගන්න තිබුණා මැරෙන්නේ නැහැ බේරා ගන්න තිබුණා. කොහොම හරි අහවල් දොස්තර මහත්තයා හිටියනම් මේ ප්‍රශ්නේ වෙන්නේ. අපිට සල්ලි තිබුණේ අතේ නැත්නම් වෙලාවට සල්ලි තිබුණා ඉක්මනට ගිහලා මේක කරගත්තනම් මේ ලෙඩේ වෙන්නේ නැහැ මැරෙන්නේ නැහැ බේරා ගන්න තිබුණා. අහවල් පුද්ගලයා මේ අනවිනිය කොළු විනිය කලේ නැත්නම් මේක මේ මනුස්සයා තව ජීවත් වෙලා ඉන්නවා. ඔහුට හෙන ගහන ඔවුන් කරපු අපරාධයක ඇති. ওই જાති එක තමයි ජරා මරණයට හේතු වශයෙන් දකින්නේ. උපන් සියලුම සත්‍යයට යම් જાතියක් උපන්න නම් ඒක උරුම ජරා මරණය ඊ ආවේ කියලා. ඒ ක්‍රමයේ දකින්න කවුරුවත් ලැහැති වෙන්නේ නැහැ. අර අසත්පුරුෂයා පිහියෙන් නැ නැත්නම් තව කොච්චර කාලයක් මේ මනුස්සයා ජීවත් වෙනවද? අපරාධිනේ මේ මනුස්සයා මැරුවේ. මැරුණේ එහෙමයි කියලා දකින්නවා මිසක් උපන් සත්‍යයට හිමි ජරා මරණය මේ සතාවකට ආවා කියලා ඒ જાතිය හිතන්න හැකියාවක් නැහැ. මොකද ලෞකික වශයෙන් ආස්වාදයන්ට බැඳිලා ඉන්න පුද්ගලයාගේ මනස ඒ ඊටාම ළඟ තියෙන හරියෙන් තීරණේ දෙනවා මිසක් ගැඹුරු තීරණේ නිදහස් කිසි දෙයකට නොබැඳුණු තීරණේ ගන්න දක්ෂ නැහැ. උපන්න හැම කෙනෙකුටම ජරා මරණයේ උරුමයි. ජරාවෙන් මරණයෙන් බේරලා උපන් කිසිම දෙයක් ලෝකේ නැහැ කියලා මේ විදිහට දකින්න හැකියාවක් නැහැ. මධ්‍යස්ථ මානසිකත්වයකට බොහෝම අති තීක්ෂණ නුවණකින් පදකලා දුන්නොත් ඕක ඇත්තද කියලා පොඩ්ඩක් හිතලා බලපන් කිව්වහම නම් අන්නේ ඥාණයට හේතුවක් තියෙනවා. ඇත්ත නේ නම් මේ කාරණා. උපන් හැම කෙනාටම ජරා මරණේ උරුමයි. ඕන් දැරුවේ මටත් ඒක වැටහුණා. ඔය ආදී වශයෙන් ශ්‍රාවක ඥානයක් තියෙනවා දැනගන්න. නුවණක්කාර ශ්‍රාවකයාට ඒ දහම ඇහුවට පස්සේ නම් ඔබ දැනගත්තේ. ජාතිය නිසා තමයි මේ ජරා මරණේ සිද්ධ වෙන්නේ. ජාති නැත්නම් මේ ජරා මරණේ සිද්ධ වෙන්නේ නැහැ කියන මේක කොච්චර ළඟ පැහැදිලිව පේන්න තිබුණා. ලෞකිකත්වයේ බැඳිලා හැඳිලා ඉන්න පුද්ගලයාට ජරා මරණයට හේතුව ඕකයි කියලා නම් දකින්න හැකියාවක් නැහැ. බුදුදහම තුළ ඉන්නවා කියන අපිටත් ඕක හිතෙනවා. එකෙනෙක් මලාට පස්සේ තව හැමිට කුම්බනවා, කවනවා. මොකද අම්මට හරියට සාතුව කරලා නැහැ බලපංකො. කරලා නම් අම්මා තව ටිකක් කල් ජීවත් වෙනවා. අම්මා මලේ ඔබ සාතු කරලා නැති හින්දා හරි වෙන වෙන තියෙන පහවන ඒවත් එක්කලා අයදාර දාලා අර සාතු කරු ප්‍රකාශන අනුපාදයක් කියලා යනවා. අම්මා මරා ගත්තා වුණකම තාත්තා මරා ගත්තා වුණකම මේ පැත්ත බලාතර ඉන්න තියෙකත් ඇවිදලා බලන්න මලාට පස්සේදී ඔහොම එකක් කියලා. මෙන්න මේ જાතියව තියනලු. උපන්න කාටත් මරණයේ හිමි. මොනවා කරගෙන හිටියරි ඕකෙන් බේරන්නම් පුළුවන්කමක් නැහැ කියලා. ওই විදිහේ දර්ශනයක් දකින්න බෑ මේ බුදුබණ අහලා තියෙන කීප දෙනෙක් ඔය වදනේ හැටි කතා කරනවා මිස කොයි විදිහේද. ඔයින් එහා කෙනෙක් ඕක කතා කරන්නේ අහො. මිනිහෙක් මරලා තාල දිනු රජේ මොකද කියන්නේ? උපායකාස වර්ණේ හිමි කියලා එනවද නැහැ මැරිව මොකද කියලා හොයන. යථා තීරණේ නෙමෙයි රජේ දෙන්නේ. මේක මැරිවේ කවුද? මිනිමරුව හොයන්න ඕන. එහෙම තීරණයකින් නවතිනවා. මෙන්න මේ නිසා තමයි ලෝකයට ඇත්ත හොයාගන්න අමාරු ඇත්ත වෙහෙන්නේ. එහෙම මැරුවත් නැතත් ඒ මිනිහා ජීවත් වෙලා හිටියොත් ජීවත් වෙයි කොච්චර කාලෙකද? කිසි කෙනෙක්ගේ වාද කරදර ආවේ නැත්නම් ඒ මිනිහා කොච්චර කාල ජීවත් වෙයිද කියලා බලන්නේ. මොනවා කළත් අවුරුදු 80ක් 90ක් 100ක් 120ක් 20ක් ආසන්න කාලයක් ඔය ජීවත් වෙයි වැඩිමනක්. ඔය ටික දකින්න විදිහේ නුවණකින් නෙමෙයි බැලුවේ. විහි අනුන් කන්නේ වහකාලා මැරෙන්න වෙන්නේ. අනුන්ගේ අපපස්ථාන මදිකම නිසා මැරෙන්න වෙන්නේ. බේත් නැති නිසා මැරෙන්න වෙන්නේ. සාගත නියන් ආදියට අහු වෙලා ගෝචරේලා එහෙම මැරෙන්න වෙන්නේ උපන් නිසා. පළවෙනි කාරණේ ඔතනයි ප්‍රශ්නෙට උත්තරේ දී. උපන්නේ නැඳන් ඔය හේකරා ගෝචරෙන්නේ විදිහක් නැහැ. නෑ ඔක්කොම ගෝචරෙන්නේ ප්‍රශ්නෙට මුල තියෙන මොකද්ද කියලා දී. උපන්නත් ඔය ටීර ගෝචර වෙන්න සිද්ධ වෙන්නේ. ඔය ටීර ගෝචරලා හරි ඉපදලා හිටියොත් ලැබෙන හරය මොකක්ද? බැලුවත් එහෙම මම කියේ මගේ කියේ හිටියා මැරෙනකම්. ඔච්චරයි හම්බුනේ ඊට පස්සේ ආයේ මම කියන මගේ කියන්නේ කිය කතර නැහැ. දකින්න නම් අර කිව්ව සම්මතයේ ඉන්න කෙනෙක් නැහැ. මැරලා මම කියන මගේ කියන දාලා গুপ্ত පැත්තෙන් එන මලපිරිතේ මලයකි ගෙවලේ කොයි જાතිය කෙනෙක් වෙලා ඉදිලා මමමයි කියන්නේ. හැබැයි එහෙම කිව්වොත් අර ඉතලා කිව්ව මමමයි කිව්ව විදිහට ඔප්පු tirapp වලේ වළංගුවක් නැහැ. දරුවා පිළිගන්නේ නැහැ. මගේ ඉඩම කියයි තම. මැරිච්ච අම්මා තාත්තා අතියාස භූතේ පිරේතෙක් වෙලා වහම කිව්වොත් ඔව් එයාගෙන් අවසර ගන්නකොට වැඩ කරගන්න පොල් බිඩියක් කඩා ගන්න කොස් කෙඩියක් කඩා ගන්න කියලා එහෙම කවුරුවත් කියන්නේ නැහැ. මැරිලා ඉවර නැද්ද? මොකද්ද කරන්න ඕනේ? ඉතින් විවිධ උපක්‍රම හොයලා යනවා. හත්තාලි මහත්තයම කියලා බැරිම වුණොත් අල්ලා මොහොතේ හරි දාමු කියන. ප්‍රමේ ඕකයි. නොපෙන්නේ පැත්තක් ඒ කිව්වේ. මම මගේ කී කී ඉන්නවා අන්තිම නැගිට ගන්න බැරුව ඇඳේ පැත්ත වැටලා ඉන්න තත්ත්වයට පත් වුණාට පස්සේ වයසට ගිහිල්ලා. එයාගේ අවසරයන් ඉන්නේ අනික් අය. දැන් pore කරනවා. මම මගේ කියන එක ඒගොල්ලෝ හතු කරගන්න. ලෝක ස්වභාවය ඕකයි. එනනම් මේ මම මගේ කී කී ඉන්නේ හේකටවත් අයිතිවාසිකම කිසි කෙනෙකුට නැහැ කොච්චර අයිති කරන්න හැදුවා. ලෝක ස්වභාවය ඕකයි. ජීවත් වෙලා හිටියා කියලා අවසාන මොහොත බලනකොට ජීවත් වෙලා හිටවෙන් ගතේ ප්‍රයෝජන ක්‍රමයක් තියෙනවා. හැබැයි ජීවිතේ රකින්න නෙමෙයි. මතු තෙබඳුවන්නා වූ ජීවිතයක අවද දැකලා, කරදරේ දැකලා, හිස් බව දැකලා. එවන්දක් මතු ඇති නොවැඳ වැඩ කරගැනීමේ ක්‍රමයක් තියෙනවා. අන්නේ කරගත්තා නම් ජයග්‍රහණ. හැබැයි අර මරණයෙන් බේරෙන්න බැහැ. මතු එවන්දු ජරා මරණයක් හට ගැනීමට හේතු වෙන ජාතියක් පහළ කිරීමෙන් අත මිදෙන්න හේතු හදාගත්ත හැකි නිවන් දකින්න මඟ පදාගත්තේ. මෙන්න මේකයි බුදුදහමේ මාධ්‍යයේ තිබෙන විමුක්තිය ලබාගන්න මඟ තියෙන ප්‍රධාන වාක්‍ය. මෙන්න මේ නිසා දැනගන්න කොච්චර රක්ෂණය කළා, පෝෂණය කළා, හැකගෙන හිටියත් මොනවා කළා. ජාතියක් යම් තැනක හටගත්තා නම් ඒක ජරාවට මරණයටපත් වීම ඒකට උරුමයි. ඒක වළක්වන්න බැහැ. එහෙනම් ජරා මරණ මුල් කරගෙන යම් දෙයකට ප්‍රිය කළා නම්, මధుර නම්, යහපත නම්, හොඳයි කියලා ගත්තා නම්, ඒකට පහර වදිනවනේ ජරා මරණයට පත් වෙන තීට අවස්ථාවන වස්තුව. එහෙනම් ශෝක පරිදේම වළකින්න බැහැ. දුක් දොම්නස් වලින් වළකින්න බැහැ. ඒකටින් ගොදුරු වෙන්න වෙනවා. තමන් කැමතුන්නේ නැහැ ඒ තත්ත්වයට පත් වෙන්න, නමුත් සිද්ධ වුණා. අකමැති දේ සිද්ධ වුණාම කාටවත් දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒකෙන් මිදෙන්න බැහැ. එහෙනම් මේ ලෝකේ කැමති දේවල්ම සිද්ධ වෙන්නේ කාටද කැමති වෙලා තියෙනවා කියන්නේ මොකද්ද? අකමැති දේකට මුහුණ දීලා අසහනයට පත් වෙච්ච නිසාම ඒකෙන් තැවි තැවි ඉන්න ගම තමයි ඒකෙන් නිදහස් වෙන්න කැමති එකක් හොයන්නේ. පොඩ්ඩක් ලැබුණාම මට කැමති එක ලැබුණා කිව්වා. ඒ ලැබිලා තියෙන්නේ කැමති එක නෙමෙයි. මහා අසහනකාරී අකමැත්තෙන් විවිධ හිටපු යම්කිසි 1000කට පුංචි සහනයක් ලැබිලා වාගේ වුණොත් තාවකාලිකව ඒකට කියනවා මගේ බලාපොරොත්තු ඉෂ්ට වුණා, කැමැත්ත ලැබුණා කියලා සන්තෝෂ වෙනවා. හරියට මහා ගිනි අවුවක වැඩ කර කර ඉන්න මිනිහෙකුට අර තකරමක් හේවිලා තියෙන ඇතුළේ රස්නේ තියෙන නමුත් තද ගිනි අවුවට ඉන්නේ නැති පුංචි හේවණක් දැක්කොත් ඕක සන්තෝෂ වෙනවා. හේවණතාව කියන්නේ හැබැයි හේවණටයිදී සන්තෝෂ වුණා නෙමෙයි සිද්ධ වුණේ. ගිනි අගුවේ දැවි දැවිලෝ මහා පිච්චීමෙන් සුළු පිච්චි ඒටට පොඩ්ඩක් අලු කරගන්න තැනකට ආව සාවකාලි. ඒකත් ඔහුට සම්පතක් වාගේ පෙනුණා. නමුත් එතන සම්පතක් ලැබිලා නැහැ. එතන තව දුක් ගිනි ගොඩක් තියෙන උස්නේ හරියට එනවා. හොඳ හේවර තියෙන ගහක් දැක්කහම එතන දුවලා කියනවා දැන් නම් හරි සනීපයි. තව සන්තෝෂ වෙනවා. ඊන ලෝකයා සන්තෝෂ වෙන්නේ සැපක් ලැබලාද? එහෙම නැත්නම් වෙන ක්‍රමයක්. අසහනකාරී මහදුකකට පත් වෙලා ඒකෙන් ක්‍රමක්‍රමයෙන් ඒ මහදුකෙන් නිදහස් වෙන සාවකාලික ප්‍රතික්‍රමයක් ආපුවාම ඒකට සැප කියලා හිතා ඉන්නේ. සැප ලැබුණා කියලා. තව ටිකක් කල් ගිහලා බලනකොට ඒ සැපද කියලා බලපුවාම ඊට වඩා සැපක් ලැබුණා, විදලා තියෙන එකක් දුකක් කියලා හිතා. ඊට වඩා සැප තේන හොයාගෙන යනවා. සැනසුම හොයාගෙන යනවා. නෑ නෑ ඔබ සැපයි කියවනේ ඒ පටන් ගත්ත දවසේ ලෝකේ හිටපන් කිව්වොත් දැන් මොකද කියන්නේ? මේක නම් සැනසුමක් නෑ, ඒක නෙමෙයි අනිකයි සැපේ. අනිත් පැත්තට හේතු තියෙනවා. ඔය දේ ලෝක සත්‍යය වැරෙනකන් සැප හොය හොයා යනවා. සැප ලැබිච්ච දවසක් කිසිම සත්‍යයකට නැහැ. හැවටීමක් වෙලා තියෙනවා. මෙන්න මේ වගේ මේ ජාතියේ තිබෙන ආදීනව දකින්න ඕනේ. ජාතියේ යථා තත්ත්වය දකින්න ඕනේ. මුලාව නිසා හැම වෙලෙම පේන්නේ සැනසුමක් ලැබුණා, සුඛයක් ලැබුණා. මේ ආදී වශයෙන්. මෙන්න මෙහෙම දකින්නකොට මේ සැපයි කියලා හිතා ඉන්නේ වැඩි වෙන දුක දකින්න අවස්ථාවක් එනවා. මෙන්න මේ සැරිසරණ කිසිම සත්‍යයකට දකින්න බැරි දුක. සැපයි සැපයි කියලා හිතාගෙන යම් කාලයක් හිතාගෙන හිටියේ මහ දුකක් මරවුලක් නේද, වැඩක් නැති හරයක් නැති දෙයක් නේද කියලා. මෙන්න මෙහෙම දැකීමේ හැකියාවක් යථාර්ථවත් බලනකොට මතුවෙනවා. අන්න එදාට ලෝකයා කවදාවත් අනුමත නොකරන සැපයි කියලා හිතාපුවා දුකයි කියලා දකින්න දවසක් එනවා. ඒවා සැප නෙමෙයි, ඒවා දුක් පැත්තේ. මෙන්න මේක දැක ගන්න දහම් ක්‍රමේ තමයි පරිච්ඡේද සමපාද දහම් ක්‍රමය. පටන් ගන්න හේතුව බොහොම හොඳ දෙයක් වාගේ පෙනුණා. ඒකේ අවසාන ඵලය මහා දුකක් ගෙන දෙයක් නම්, කරදර කරන දෙයක් නම්, අසහනකාරීත්වයට පත් කරන එකක් නම්. ඒ සැනසුම් සහගත ආකාරයෙන් ඉන්නේ හොඳද කියලා බලාගෙන යනකොට. ඔකම භයානකයි. ඒක තමයි මරවුගුල, ඒක තමයි හැවටුම කියලා දැක්කදා. එතන තිබෙන විශාල දෘෂ්ටියක් මුලා දෘෂ්ටියක් නැති වෙලා යනවා. ඔනෝ කියන මිත්‍යා දෘෂ්ටිය දුරු වෙලා සම්මා දෘෂ්ටිය පහළ වෙනවා කියන්නේ. උන්ති ළමයි කට්ටියක් ඉන්නවා. නම් කිසි වංශයේ කෝට්ටක් හංගගෙන චොක්ලට් ටිකක් පෙන්න ආපුතේ ආපුතේ කියලා අඬ ගහනවා. කල්ල ළඟට ආවම අල්ලගෙන සලනවා. මලාල දිලා කෑ ගහනවා. දෛර පාරවල් කාගෙන ගන්නලා දුවනවා. තව එක කායි දික් කළා අඳගෙන ආපුති ගන්න ගන්න කිව්වා. එක පාරක් දෙපාරක් ගුටි කාලේ තමයි මතක තියෙන ළමයා ආයි හරියක් අඳ ගන්නලා මොකද්ද කියන්නේ. ඩොක්ටර් කණ්ඩි ආයි. ඔය මතකේ හරිය නැగిලා වරන් එහෙම ආයි චොක්ලට් කණ්ඩි යන්නේ නැහැ. චොක්ලට් දෙන්න අඳ ගහලා හම් වෙන්නේ ගුටි කන්න. ඔන්න ඔයයි ක්‍රමයක් මේ ලෝකේ සම්පත් දෙන්න අඳ ගහනවා. හැබැයි පුද්ගලෙක් නැහැ. මේක තමයි ලෝක ධර්මතාවයේ දෙන ක්‍රමී. මනවලන රූප, මනවලන ශබ්ද, මනවලන ගන්ධ, මනවලන රස, මනවලන පොට්ටබ කියන මේවට හේතුකාරකන ඒත ගැළපෙන දේවල් ඒ ආකාරයෙන් නිර්මාණය වෙලා ලෝකයාට පෙනී සිටිනවා. වරෙන් කියන්නේ මුලා කරන්න පෙනී සිටින. ඒ පස්සේ යන අය මුලාවට අහු වෙනවා. අහු වෙලා ආස්වාද හොයාගෙන ඒ පස්සේ යනවා. හැබැයි කවදාවත් ඒ ආස්වාදයේ පස්සේ ගිහිලා ඉතින් ආස්වාදේ ලවන්න හැදුවා මිසක් එතන පටන් හම්බෙලා තියෙන්නේ ඒ වටා හොක් වෙලා තියෙච්ච ගිරිගොඩ. ඒ නිසා වින්නේ දුක් කරදරේ. කිසිම සත්‍යයකට මම මෙහෙම සම්පත්තිය බලාපොරොත්තු වුණා. ඒක මට හිතුව හැටියට ලැබුණා. දැන් මගේ බලාපොරොත්තු සම්පූර්ණයි. මීට පස්සේ කවදාවත් මට එබඳු අසහනයක් එන්නේ නැහැ. දැන් ඉතින් මම පූර්ණයි කියලා කියන්න සමතෙක් ඉන්නවාද කියලා බැලුවොත් මේ මනුෂ්‍ය ලෝකේ කොයිල කොරින අනික් කෙරවල හොයාගෙන ගියා. මෙච්චර කාලෙ ඉපදිලත් නැහැ, දැන් ඇත්තෙත් නැහැ, මතුවර හැදෙන්න හේතුත් නැහැ කියලා යම් දවසක ඇත්ත ඇති ආකාරයෙන් දැක්කන. අන්නේම කියනවා විදර්ශනාත්මකව බලනවා කියලා. මෙන්න මෙහෙම බලාගෙන යනකොට පේනවා. ඇත්ත පේන්න පටන් ගන්නවා. එහෙනම් ಜಾති කියන්නේ මරවුගුල්. අපිට සැනසුමට හැදිච්ච ಜಾති නෙවෙයි තියෙන්නේ. මේක තමයි මුලා ලෝකේ මරවුගුල් වල ස්වභාවය. ඔය පැත්තේ තමයි නුදැන හබාගෙන ගියේ. ඒ නිසා තමයි දුක් විඳලා තියෙන්නේ, සරමක් විඳනා විඳලා තියෙන්නේ. දැන් විඳින්නේ. ඔය පැත්තේ හබාගෙන ගියොත් ඔය දුකෙන් නිදහස් වෙන්න මතු කවදාවත් හම්බ වෙන්නේ නැහැ කියලා. තුන් කාලයේම යථා ස්වභාවය දකිනා ලෝක ස්වභාවය ලෝක ධර්මතාවය. මෙන්න මේක යම් දවසක දැක්කනම් තමයි එයාට ඕන වෙන්නේ. මේ ಜಾති ඇති තැනයි මේ ප්‍රශ්නේ ඔක්කොම. ಜಾති නැත්නම් මේ ප්‍රශ්නේ මිදුණා. දැන් ඒක කරගන්නේ කොහොමද? හැබැයි සාමාන්‍ය අයගේ මොළේට බැහැ. නමුත් අර මහ බෝසතාණන් වහන්සේලාගේ ප්‍රඥාවෙන් උපරිමයට නැගුණු ධ්‍යාන අවිඥා පූර්ණ කරගෙන හිටපු ඒවලු මහා මානසිකත්වයේදී පේන්න පටන් ගත්තා. අනික් අයට නොපෙන්න පැත්තා. මේ ಜಾති අහම්බෙන් පහළ වෙලා නෙවෙයි තියෙන්නේ. එක්තරා ශක්ති විශේෂයක් ක්‍රියාත්මක වීම නිසායි මේ ಜಾති මේ ආකාරයෙන් විද්‍යාමාන වෙන්න පටන් ගත්තා. ඒතර තමයි මේ ಜಾති නැගින්නේ. උන්වහන්සේලාගේ ලෞකික පරිමයානේ ඔන්න ඔය ටික දැක්කා. ඒක තමයි භව කියලා වචනයක් දැම්මේ. භව පත්‍යා ಜಾති කියලා. භව නිසායි මේ ಜಾති හටගන්නේ. භව නැත්නම් ඒක ಜಾතියක්ව හටගන්නේ නැහැ නේ. ಜಾති වලට මුල දැක්කා. අන්නේ දැක්කාට පස්සේ උන්වහන්සේලා කල්පනා කරනවා. උන්වහන්සේලා තීක්ෂණයි. ප්‍රඥා පාරමිතා පුරලා ඔතෙන් තින්න ඒක ගැලපෙන විදිහේ කායිකත්වයේ මානසිකත්වයේ උපලංගන්න පුළුවන් කායිකත්වයේ සියල්ල ලැබිලායි ලෝතරා බුද්ධත්වයට සුසු වෙලා ඉදෙන්ටපත් වුනේ. ඒ නිසායි ආ වැටුනේ. අනික කෙනෙකුට කොහොම වැටෙහෙන්න පටන් ගන්න නැහැ. ශ්‍රාවක ඥානීට කිව්වල පස්සේ වැටෙහින්. ස්වයං බුත් ඥානීට කියලා කාගෙන්වත් අහන්න නැතුව එකපාර වැටෙහින් නැහැ කිව්වේ ඕකයි. අන්නේ දෙන්නේ දකින්න පටන් ගත්තා. මේ භව ක්‍රියාවලිය. උන්වහන්සේලාට පේනවා භව හැදෙන්නේ කොහොමද? භව හැදෙන හැටි බලාගෙන යනකොට විවිධාකාරයෙන් පේන්න පටන් ගන්නවා. මේ මනුෂ්‍ය භව කියන එකක් හැදුණා නම් එහෙම. මේ මනුෂ්‍ය භව හැදිලා තියෙන්නේ මේ උපන්තයන්ට ඉස්සෙල්ලයි ගන්න. කොහෙද මේ ආරම්භල ශක්තියක් ආරම්භ වුනේ? මීට පෙරත් අධ්‍යාවත් ඉවිලා තියෙනවා. ඒකේ කරපු වැඩපිළිවෙලක් මේ වෙලා තියෙන්නේ. උපාදාන වශයෙන් මේ ලෝකයට පේන්න දෙවිච්ච පංචකාම ආස්වාද දෙන වස්තු හොඳයි ප්‍රියයි මනාපයි කියලා ආසාවෙන් මුලාවෙන් තීරණය කරලා ඒකට ඇලිලා වැඳිලා හිටියා. ඒකට ලං වෙලා වැඳිලා ඇතුලේ හිටපු නිසා තමයි ඒ බවට පත් වෙලා තියෙන්නේ. කාමයේ හේතුකාරක වන්නා වූ වස්තුන්ට ඇතුලේ හිටපුවාම වැඳිලා හිටපුවාම අන්නේ උපාදාන කියන හේතුවෙන් තමයි කාම භව හැදිලා තියෙන්නේ. කාම භවෙන් නැගූ ශක්තිය තමයි කාමිත ගැලපෙන જાතියක් මේ ගොඩ නගලා තියෙන්නේ. එහෙනම් කය කියන්නේත් එහෙම જાතියක්. අන්න කය කියේ જાතිය හැටි දැක්කා. දැන් පටිච්චා උපාදී තමයි පූර්වේ නිවාසානුසඥානේ වැළුවේ. බුදුනේ පූර්වේ නිවාසානුසඥානේ දැකලා චුරුපාප්‍රාණේ දැකලා ආශ්‍රක්ෂය කළා කියලා තව ක්‍රමයකින් කියන්නේ. පූර්වේ නිවාසානුසඥානේ දැක්කේ පටිච්චසමුප්පාද ධර්මයේ තුලින් අන්න බව දැක්ක හැටි. පූර්වේ නිවාසයට ගියා. අන්නේ පූර්වේ නිවාසයේ තමයි කරපු වැඩේ තමයි උපාදාන කරලා හිටන් බව හද පිළ කරලා තියෙන්නේ. දැන් මේ වගේම කයක් ඇතුව කොහොම හරි කාම ලෝකේ කයක් ඇතුව ඊට ඉස්සෙල්ලා හිටපු තැනකදී මේ කාම වස්තු කියන්නේ හරි ප්‍රියමනාප දේවල් වටින දේවල් කියන දෘෂ්ටියට බැහැලා ඒ හේතුව උපාදාන කරපු නිසා තමයි ඒ ශක්ති විශේෂය පහළ වෙලා තියෙන්නේ උපාදාන ප්‍රත්‍යයෙන් බව හැදුණා එදා ඒක නොකළා නම් එහෙම ඔය බව හටගන්නේ නැහැ එහෙනම් අද මේ જાතියක් නැහැ දැන් මේ හැදිච්ච જાතිය ඉස්සෙල්ලකේ ඵලයක් මොනවා කරන්නේ අන්න බලාගෙන ඉය කරන්නේ ඇයි උපාදාන වුනේ බැඳුනේ මොකක් නිසා බැඳුනේ ඇලෙන්න දෙයක් හම්බෙච්ච හින්දා ඇලෙන්න දෙයක් අරමුණු වෙන්නේ උනේ නැත්නම් ඇහැට වෙනුන් නැත්නම් කනට ඇහුන් නැත්නම් නාසයට දැනුන් නැත්නම් දිවට දැනුන් නැත්නම් කායට දැනුන් නැත්නම් ඒ බඳු දෙයක් හා සම්බන්ධයක් නෝනා නම් කොහොමද බැඳෙන්නේ එහෙනම් ඊට තව එහාටයි ගමන තියෙන්නේ මුල තියෙන්නේ ඒ වස්තුන් ක්‍රියායි මනාපකේ නිගමනයේද බහැලා ඒක ඇලුනා. ඇලුම් කරන්න අපේ කනල හිතුවේ බැඳෙන්න වෙච්ච එක. ඒකයි කාම වස්තුන් කෙරෙහි බැඳීම ඇති වුනේ. ඕක තණ්හා පත්‍යා උපාදානං වුණා. ඉතින් ඇයි මේ ලෝක සත්‍යය හැම තණ්හා කරන්නේ වස්තු වල? උන්වහන්සේට පේන පූර්ව නිවාස ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සකස් වෙන්නේ නැහැ. අන්න තණ්හා කොහොමද ආවේ කියලා බලනකොට පේනවා. වින්දනයන් දැකලා වින්දනේ සුඛ ආස්වාදයක් ලැබිලා තියෙනවා. ඒ වතු ඇසකන නාසයේ දිවකය කියන ඒවා ස්පර්ශ වෙනකොට එක්තරා ආස්වාදජනක ස්වභාවයක් ඇති වෙනවා. ඒක නිකන් කාම ආස්වාද. වේදනා සුඛ වේදනා එනවා. මෙන්න මේ වින්දනයන් එනකොට ඒවා ආස්වාදී දැක්කට පස්සේ හරි වටිනවා. ඒක තව තවත් විඳින්න ඕනේ. ඒවා හරි හොඳේ වැනි ආස්වාද දිනේවා කියන අදහසක් ආවා. මෙන්න මේ අදහස නිසා කාම වස්තු කෙරෙහි බැඳුනේ සංහාව. මොකක් නිසා? ඒ වින්දනේ නිසා වේදනා නිසා. ඉතින් ඒ වේදනා කොහොමද නිකම්ම හටගත්තද? නෑ නෑ නිකන් නෙවෙයි ස්පර්ශ වෙලා හෝ ස්පර්ශ කරලා. මොනවද ස්පර්ශ කරන්නේ? ඇස කන නාසය දිවකය කියන මේ ටිකෙන්ම ස්පර්ශ කරලා ඒවා මනසින් අරගෙන ගත්ත තීරණයනුව තමයි මේක සිද්ධ කරගත්තේ. නෑ ස්පර්ශයක් ඔතන කයි නෝනා නම් ඇතේ කනේ නාසයේ දිවේ කය හෝ මනේ ස්පර්ශ නෝනා නම් ඒ වින්දනේ දැනෙන්න හේතුවකුත් නැහැ. මා ස්පර්ශේ නිසා ඇතිවන වේදනාව. ඒ ස්පර්ශේ ඉදා ආවේ නැහැ. වේදනාව අයින්ද විදිහකුත් නැහැ. එහෙනම් තණ්හා උපාදාන භව ජාති එකක්ව හැදෙන්න විදිහක් නැහැ. අන්ලෝ ප්‍රතිලෝම වශයෙන් බැලුවේ කොහොමයි? ඊට පස්සේ දකින්න ස්පර්ශ මොනවා නිසා? ඇහැ තිබුණා, කන තිබුණා, නාසය තිබුණා, දිව තිබුණා, කය තිබුණා, මනක් තිබුණා. ඒවා ඉන්ද්‍රිය. ඒ ඉන්ද්‍රිය වලට ඉන්ද්‍රිය වශයෙන් නිහලව තියෙන ඉඩ තිබ්බේ නැහැ. ඊටත් එහා මුලක් තියෙනවා. ආස්වාද මතකයන් තියෙනවා. ආස්වාදයේ හොඳයි කියන නිගමනයක් දෘෂ්ටියක් තිබුණා. ඒ නිසා හඹායන්ට ඒවා යොමු කළා. ආයතන බලටපත් වුණා. ඒ ආයතන හය නිසා තමයි මේ ස්පර්ශය ඒවට ගෝචර වුණේ. ආයතන ප්‍රයෝජනට ගත්ත නිසා. එහෙනම් ආයතන මොකක් නිසා ආවා? ආයත් බලාගෙන යන්න. මේ ටික ගොඩනැගිලා තිබුණ නැත්නම් ඒවා දැන ගැනීමට හේතුකාරක වන්නා වූ පිටා ගොඩනැගෙන ඒවා ස්පර්ශ කිරීමට අවශ්‍ය කරන ගත සකස් වෙන වැඩ පිළිලක් නොතිබුණා නම් ඒවා ආයතන බලට පස්සේ නිකන් හැදින්නේ නැහැ ලෝ. නා නාම රූප පද්ධතියක් නාම රූප සම්පීඩනයක් සකස් වෙච්ච නිසා තමයි අරමුණු වෙනේන ගන්න දැනෙන්න පටන් ගත්ත ස්පර්ශ වෙලා. එනා ස්පර්ශයට හේතු නම් මේ ආයතන හයක් ඇදලා ඒ නාම රූපයකට හේතු නම් නැන්න රකසෙච්ච එක. ඒ නාම රූප පුංජේ නැන්න නාම රූප පද්ධතිය මොකක් කියලාද හටගත්තේ. අන්න බලාගෙන ඉන්නකොට දැක්කා ඊට අතේහා අද්දැම. පටිසන්ධියට හේතු වෙන්නා වූ විඥානය පහළ කරලා ඇති වෙච්ච හේතුව නිසා ওই නාම රූප පද්ධතිය ගොඩනැගීම සිද්ධ වුණා. මේ භවෙන් භවයට සම්බන්ධයෙන් පරිච්ඡේදය ඔය කිව්වා. රෝටි පරිච්ඡාමුපාදී නෙමෙයි සතර ගමන හේතු කරන పూర్වයේ නිවාස පහල කරන හැටි දකින්න පරිච්ඡාමුපාදී. චන බංගුලත්තේ දකින්න කම් ඔය පරිච්ඡාමුපාද චක්‍ර කුඩාවෙන් කුඩාට ඇදිලා මොහොතක් ගන්න විග්‍රහ වෙනවා. ඔය එකම. මෙන්න මෙහෙම పూర్වයේ නිවාසයට සම්බන්ධ වෙන හැටි දැක්කා. මෙන්න මේ දැකපු ක්‍රියාවලිය නිසා මොකද උනේ? උන්වහන්සේ දැක්කා මෙන්න ಜಾති හද ගන්න හැටි මෙන්න ಜಾති නිරෝධයේ මෙන්න ಜಾති දොර මාර්ගය. පෙර නොඇසු විරෝධාම දැකියොතේ. එහෙනම් මේක තෘෂ්ණාව මුල් වෙලා තෘෂ්ණාවෙන් බදන්නේ කියේක මුල් වෙලා තමයි මේ වැඩේ සිද්ධ වුනේ. තෘෂ්ණාවෙන් නික්ම ගියා නම් ඒකෙන් මිදීම එතන සිද්ධ වෙනවා. හැරි හැරීම ඉවරයි. දුකෙන් නිදහස්. තෘෂ්ණාවෙන් නිකන් ඉක්ම යන්න බෑනේ. මොකද්ද කරන්න ඕනේ? යථාර්ථය දකින්න ඕනේ. යථාර්ථය දැක්කහම ඒක වෙන්නේ. යථාර්ථය දකින්න මොකද කරන්න ඕනේ? නිවැරදි විදිහට යථාර්ථය දැක්කල පස්සේ දුපි යථාර්ථය යලි යලි කල්පනා කරන්න ඕනේ. ඊට අනුකූලව ආදීනව බලන්න ඕනේ. වෙන්නීමේ ආනිසංස බලන්න ඕනේ. බලන්දා නිකන් වෙන්නේ නැහැ. ඒක සත්‍යයට අනුකූලව පිළිදව සංකල්පන නැගලා හරවත් අවබෝධය ලබන්න ඕනේ. කාමයන්ගේ ආදීනව බලනකොට ලැබෙන නිකම්ම සංකල්පන. නිවනේ ආනිසංස දකින්නකොට සාන්තව ප්‍රණීතව හිත පිහිටන අත්තරීම නොවැල්මි අව්‍යාපාදා අවිහිංසා සහගතයි. සාන්ත ප්‍රණීත චිත්ත සාන්ති සංකල්පනාවේ නැගිලා හිටන් පත් වෙන්නේ උතින්ට. අන්න ඉතින් පත් වුණා නම් යලි යලි තෘෂ්ණාවෙන් ස්පර්ශ කරන ස්වභාවය නැති වෙලා යනවා. උන්වහන්සේ ඒක අත්දැක්කා. කල්ලාසියට අල්ලන වතුර බින්දුව වාගේ තිබිච්ච සිතිවිලි පහල කරන චිත්ත ස්වභාවයේ නෙළුම් පතක් වාගේ වුණා. දැනුත් වතුර වැටෙනවා. හැබැයි නෙළුම් පතේ දිය ලෙසල යනවා මිසක් අල්ලන්නේ. ඒ වගේ යථාබෝධයෙන් හටගත්ත මානසිකත්වයේද පංචකාම ආරමුණු වෙනවා. සාම වස්තු වශයෙන් අල්ලන පදන ස්වභාවය නැතුව ගියා. උන්වහන්සේ දැනගත නිදහස වුණා. මෙන්න නිදහස තමම අධ්‍යක්ෂක දකින්න හැටි. මේක කළොත් මෙහෙම වෙනවා කිව්වට හරියන්නේ නැහැ. විලාම දැක්කා. මෙන්න මේක තමයි ඉදා බොහොමදී සිද්ධ කරලා. එතෙක් නොවැල් නොදත් නොදුරු දහම දැක්කා කිව්වොත් ඕක. ඇලුනොත් ගැටෙනවා කියලා දකිනවා. දුක එනවා කියලා. හැබැයි ඇලීම එනකොට බාර ගන්න තාක්කල් ඌ ඒක දැකලා නැහැ හරියට. එහෙනම් ඒක යලි බාර නොගන්න සත්‍යෙට මනසපත් වුණා නම් පෙර නොයසු නොයසු විරු නොදුටු විරු නොදැනුණු යමක් සිද්ධ වුණා. මොකද්ද සිද්ධ වුණේ? කඩදාසියේ වතුර ගහපුවාම උරණ ස්වභාවයක් තිබුණා. ඒ වගේ තමයි ඉස්සෙල්ලා තිබුණේ. නෙළුම් පතරේ වතුර ගහපුවාම දිලිසි ලහකට සියනවා මිසක් පොඩ්ඩක්වත් එක ගෑවෙන්නේ නැහැ. ඒකට උරන්නේත් නැහැ. මගේ මනසේ වෙනසක් වුණා. මෙන්න මේ යථාබෝධය නිසා. මේක පෙර කවදාවත් වෙලා නැහැ. නව අත්දැකීමක් නෙමෙයි. අන්න ඒක දැකලා පස්සේ උන්වහන්සේ පෙර නැරසු විරු නොදුටු විරු දහමක් මම දැක්කා කියලා අධ්‍යක්ෂින් සහක ධර්ම වෙන්නේ. මෙන්න මේ අධ්‍යක්ෂින් සාහිත්‍ය දේ දැක්ක දවසට තමයි දකින්නේ පුබ්බේ අනනුසුතේ ධම්මේ සික්කුමද පාදි වේ. ඒ තාක්කල් කාටවත් ඒක තේරුම් ගන්න බැහැ. පෙර නොදුටු විරු පෙර නැවැතහුණු දහම දැක්කා කියලා දැනගන්න නම් ඒ ඵලයේ ලැබෙන්න ඕන. නොවැළෙන්නේ නොබැඳී නොබැඳෙන්නේ මිදෙයි මිදුනේ මිදුනේමී දැනගන්න. අනිපත් වේ සදාන. මෙන්න මේ ආකාරයෙන් දැක්කලා පස්සේ තමයි පෙර නොයසු විරු දහම කිරීමට අස පහළ වුණා කියලා. මෙන්න මේකයි මෙච්චර කාල හැප කියලා ආපු දුක. ඒක දැක්කේ දාතයි. ඒ වස්තුන්ගේ ස්වභාවය මායාවකින් සැප කියලා වහලා තියෙන නිසා මුලා කරන සැප සංඥාවකින් දෙන නිසා ඒවා දුක් වස්තු බව දෙවන යථා සංඥාවේ ඉන්නේ නැහැ. ඒක යථාර්ථයේ වෙනේවා දුක් දේවල් මේ සැප කියලා ඉන්නේ කියලා හැඟීම දෙන්නේ නැහැ. ඒක දෙන්නේ කවදා හරි යථාබෝධිය ලැබිච්ච දාක. එදාට දකින්නේ ලෝකයා සැපයි කියලා දකින්නේවා උන්වහන්සේ දකින්න දුක් ඇති. මෙන්න මෙතෙන්ද පතන දාල දුක්ඛාරය සත්‍ය දැක්කවෙන. එදාට දකින්නේ මොකද? කැමැතිසේ පවත්වන්න පුළුවන් එකක්වත් මේ අතර තිබුණේ නැහැ. කොතනකවත් ඇත්තෙත් නැහැ. හැදෙන්න හේතුත් නැහැ. ඒකත් දකින්න. ඉතිරව පවත්වන්න පුළුවන් දයක් ලෝකේ ඇත්තෙත් නැහැ. ඉතිරව පවත්වන්න හැදුවට ඉතිරව පිහිටන්නේත්. ඒ නිසාම කැමැතිසේ පවත්ව ගන්න බලාපොරොත්තු වෙලා ඉතිරව නොපිහිටන ධර්මතාවයකින් කැමැතිසේ පවතින දයක් මම මෙහෙ පවත්වා ගතිය කියලා හිතුවල. ඒක වෙන්නේත් නැහැ. මෙන්න මේ නිසා එහෙම දෙයක් අතුරු කරලා ගන්න හරයක් තියෙනවා නම් බැලුවහම හරයකුත් දකින්න නැහැ. නිසරු දෙයක් පස්සේ කරු වෙන හොය හොය යනවා. ලැබෙන්නේ නැති දෙයක් පස්සේ බලාපොරොත්තු වෙලා ඉඳන් දුක් වෙනවා මරලා. ඔච්චර සියලු සත්‍යය කරන්න කියලා දැක්කා. ඔන්නේ වැටහිම හරියට ආපු දාට දුක්ඛාරය සත්‍ය දකින්න. අනිත්‍ය දකින්න, දුක්ඛ දකින්න, අනාත්ම දකින්න. ඉදාටයි ඒක දකින්න. අනිත්‍යං කයත්තේන, දුක්ඛං භයත්තේන, අනාත්තං අසාර කට්ඨේන අන්ති කියලා ධර්ම දකින්න. අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන කී යථාර්ථය දකින්න. මොකද ක්ෂය කියලා දකින්න. ලෝක සම්මතාර්ථේ නම් ගෙවෙන නිසා ක්ෂය කියලා. හලකට එක ගෙවිල යනවා, පැනිසිල යනවා. ඒ නිසා ක්ෂය කියනවා ලෝකේ කවුරුත් දකින්නේ. හැබැයි ලෝකේ කවුරුත් පරිච්ඡම උපාදි දැකලා නැහැ. ඇහැට පේන හරියට නම් ඕක පිළිලා තියෙනවා. දිට්ඨ සුත මුත කියන ඒවා විඤ්ඤාත කියන මේ හතරෙන් යථාභූතය ලබන්න බැහැ කියලා දේශනා කරලා තියෙනවා. ඇත්ත බව පේනවා බලපුවාම. දකින්නකින් ඇත්ත දකින්න බැහැ. ඇහුණ ඵලයට ඇහිච්ච මට්ටමේ ඉඳලා ඇත්ත දකින්නත් බැහැ. ඇහැට පේනකොට කන්ට ඇහෙනකොට දැනිච්ච හරියට ඇත්ත දකින්නත් බැහැ. නාසයට දිවට කයට දැයිච්ච ගන්ධ රස ස්පර්ශයන්ගෙන් ඇත්ත දකින්නත් බැහැ. ඔය පංචකාම වස්තුන්ගෙන් පෙනෙන භෞතික නිගමණයෙන් ඇත්ත දකින්නත් බැහැ. එහෙනම් ඔය ඉස්තර නැහැ, කැඩිලා යනවා, බිඳිලා යනවා කියලා දකින්නේ කොහෙන්ද? ප්‍රඥාව නැති කෙනා ලෝකෙ පේන්නේ නැහැ. වලදක් අරගෙන ගියා, උස්සගෙන දස් ගාලා වැන්න බිඳිලා ගියා. දැක්කේ නැද්ද කැඩි? බිඳිලා ගියා. හදලා තිබ්බ එක හොලයක් ආව ගැලීලා වැන්න. ඉබෙදලා හිටපේ කමලා. මේ විදිහට හොයලා බලනකොට හටගත්ත ඔක්කොම වැනසෙනවා. ඒක ඇත්තද කියලා නැත්නම් ක්‍රිස්තියානි ධර්මයේ දන්න කෙනෙක්ගෙන් අහුවොත් නෑ කියයි. ලෝකේ හටගත්ත දේවල් අම්මා තාත්තා දූ තමන් තමන්ගේ දේපොළ ඔය ඔහොම පවතිනවා දැහුවොත්, ඔය ගෙවිලා යන වෙනසිරණ ඒවාද නැති ඒවාද දැහුවොත් ඒකල වෙන උත්තරයක් දෙන්නේ. ඒ මානසික හොඳටම ඇතිනේ ඔය කැඩලා විදිලා යන්නේ ආවා කියලා. සේවෙනිය ආවා දකින්නවා. හැ පරිච්ඡම්පාද කතාවේ වල ඒගොල්ලෝ ඒක දකින්නේ. එන ක්ෂය කොතනද තියෙන්නේ? ක්ෂය නිගමනය කරන්නේ කොතනින්? යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. අයි පටිච්චසමුප්පාද දකිද ඔහු ධර්මයේ දකිද? නැ පටිච්චසමුප්පාදයෙන් ක්ෂය වෙන තැන හොයා ගන්න ඕනේ. කොතනද ක්ෂය දකිද? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොම්මනස උපාය ආසං සම්භවಂತಿ කියන තැන තියෙනවා. ඒ මේ දස කේවරස දුක්ඛක්ඛන් දස සමුදය හොතු. යම් තැනක දුක හට ගන්නවා නම් අන්නේ දුක තමයි මේ ක්ෂය කිව්වේ. ක්ෂය කරා ගිනින යම් තාක් ධර්මීය වැද්ද ක්ෂය දහම. ක්ෂය කරා ගිනියන රවට්ටන හැම එකක්ම ඒකටම ගැළපෙන්නේ නෑ. මාළුවා අල්ලන්න යන බිලි පිටයි බිලි කොක්කයි ඒකෙ විතර රෑනයි අල්ලදා ගන්න ගොට්ටයි මාළු බාන මනුස්සයයි මේ ඔක්කොම මාළුවාට අන්තරාය කර දේවල්. ඔය එකක්වත් මාළුවා කැමතිත් නැහැ. ඔය ටික ඔක්කොම තිබුණත් මාළුවා අහු වෙන්නේත් නැහැ. ඕකර දානවා කොක්කේ අග අමුණන ඇම. මාළුවා ඒක නම් රහයි කියලා නිගමනය කරනවා. ඌ දන්නේ අර පහටම වැඩි භයානක ඇම ඌට මර උලලා තියෙන්නේ. අර දාපු ඇම බව ඌට තේරෙන්නේ. පහට ඒක ගිරින්ද ගිහිල්ලා අනිත් පහටම කොටු වෙනවා. මර උගුල් පහකට කොටු වෙලා මාළුවා මැරෙනවා සසවත් මහවරුගුලක් නිසා. ඒක තමයි ඒක අමුල දාන කණුව හරි තව මාළු වැටි එක හරි මොකෙක් හරි අර හොක්කේ අමුල දාන එක. ඒක තමයි පියමනාප රහ මාළුවා. හැබැයි ඒක තමයි මායාවට තිබිච්ච මරවුල් වලින් බරපතලම මරවුල්. ඒක රහයි. ඒ නිසා තමයි කොටු උනේ. ඒ මරවුල් නොතිබුණා නම් අනික ඔක්කොම තිබුණත් මාළුවේ කල්ලා ගන්නද? මාළුවට ප්‍රශ්නයක් වෙයිද? වටේ කරකිලා ගියාට යකඩ කොක්කට මාළුව නිකන් ගිලින්නේ. හැම ගිලින්නේ නැහැ නිකන්. අර යම්කිසි සංගුස් පොඩක ඒක වැදලා දාලා තිබුණාට සංගුස් පොඩ උ හපන්නේ නැහැ. ඌට ඒකේ වැඩක් නැහැ. අර බිලිපිට උඩ බ්‍රිටේනෙට පෙහෙලා තිබුණා ඌට ඇති ප්‍රශ්නයක්. මාළු අල්ලන මිනිහා ඇතුළේ ඉඳගෙන හිටියත් ඌට ඇති ප්‍රශ්නයක්. අල්ලපුහම දාන්න ගත්තාර ගොට්ට දාගත්තා ආපහු පයින් දෙ බැරි වෙන දාන අතංගුවක් හරි මොකක් හරි වුණා ඒක අතුල ප්‍රශ්නයක් ඔයටි එකකට අතු වසන් කරන්න බැරි වුණා හැබැයි ඔක්කොම අරවුල් තමයි ඒ සියල්ලම මරවුල් වලට පත් වුණේ මොකද්ද රසවත් එක දෙයක් නිසා ඒ තමයි ඒ කොක්කක් ගහපු හැම හැබැයි ඌ දන්නේ නැත්තේ අනික ඔක්කොම ඌට වැරකුත් නැහැ ඌට වන්නේකුත් නැහැ හොඳ එකක් කියන්නේ කමනේකේ ලොකුම මරවුල තමයි රසය මෙන්න මෙයාගේ පංචකාම රසය යන යමක් ඇද්ද ලෝක සත්‍යය කොටු කරන මහා මරවුල් ටික තියෙන උතන ජරා මරණ ශෝක පරිදේව දුක් දමනස පහයිති කියන මොලයන් හට ගන්න තිබුණත් මොන જાතියෙන් හට ගන්න තිබුණා ඔන්නේ මරවුලට කොටු නොවුනොත් අනික හිර කොටු කරන්න බැහැ එහෙනම් භයානකම මරවුල තමයි ආස්වාද දෙමින් හබා ඉන්නේ ලෝකේ විද්‍යාමාන වේ ඔන්නෝක දැකදා හේ දකින්න ඕ අනිත්‍ය බව දකින්න ඉච්ඡාසේ පාත්තන්න පුළුවන් දෙයක් ඕකේ නැහැ කැමතිසේ පාත්තන්න බැරි එකක් බව දකින්න මොකද්ද බලාපොරොත්තු වෙන්නේ නිත්‍යතාව සැනසille ඉඳ තියනවා නම් ඒකයි මට ඕන නිත්‍ය බලාපොරොත්තු ඕක නව සිද්ධ වෙන්නේ නැත්තේ මොකද ඕකම මෙයා විවිධාකාර අර්ථයෙන් ඕක ගන්න ඕන අනිත්‍ය කියන එක දුක් වෙන්නේ කොහොමද අහුවාම ඉච්ඡා නැති නිසා දුකයි කිය කී හිටියද බෑ විවිධාකාරයෙන් පරිවර්තනය කළාක දුක වෙන හැටි බලන්න කැමතිසේ නැති නිසා දුක වෙන හැටි දකින්න ඕන මෙන්න මේ ටික හරියට දැක්කහම අනිත්‍යයි කියන්නේ මොකද්ද කියලා හිතන් එක පදයකට සීමා කරන්න නැතුව අර්ථය විවිධාකාරයෙන් විග්‍රහ කරලා බලා ගන්න අන්න ඒතකොට දකින්න පටන් ගන්නවා යථාර්ථය දුක ගොඩ නැගින්නේ කොහොමද දුක් විඳින ඉඳ වශයෙන් ගිය සාරයක් ලැබෙනවද හරවද්දයක් තියෙනවද අසාර අනත්තං අසාර කට්ටේ නන්ති අසාරාර්ථයෙන් තමයි මේ අනත්තයි කිව්වේ කො සාරත්වය අන්න විදර්ශනා කරනවා කියන්නේ හිතලා හිතලා බලන්න ඕනේ මේ තත්වයන් ගැන අන්න ඊටක දකින්නකොට පේන පටන් ගන්නවා අසාර දේපසේ සාරත්වය හොයලා දුවනවා දුක ගෙන දෙන දේපසේ සැප හොයලා යනවා කැමතිේ පවත්තන්න පුළුවන් කමක් නැති අපේ බලාපොරොත්තු ඉෂ්ට නොකරන දේවල් පස්සේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බලාපොරොත්තු හඹා යනවා ඔන්න ඔච්චරයි කරගන්නේ ඕක තමයි සසර ගමන අවිද්‍යාව වැළ පිළිල කියන්නේ ගොඩක් ඉගෙනගෙන නෙවෙයි නිවා දකින්නේ ඔන්න ඔය ටික දැකලා. ඕක හරියට දැකනා විතරම නිවා. චතුරාර්ය සත්‍ය දකින්න ඔය ටික. මේ කෙලවරක් නැති ප්‍රශ්න හොයන්න ගිහිල්ලා අවිදාක මේ පဋාණිය පටන්ගෙන අවසානට යනකම් විග්‍රහ කරන්න ගිහිල්ලා අර සර්වඥ ගෝචර දහමවල ශ්‍රාවක ගෝචරනේ කොට සරගෙන ඉතින් ඕක ඔළුවේ පටලවා ගන්න ගිහිල්ලා පැටලි පැටලි ඉඳ අවශ්‍ය නැහැ මේ පොළේ දැනගත්තා නම් නිවන් දැක්කේ. එච්චර ගැඹුරට හොයන්න යන දෙයක් නැහැ. මෙන්න මේක තේරුම් ගත්තා නම් මොකද වෙන්නේ? දකින්නවා කවදාවත් ලෝකයා සැපයි කියන ඒවා මරවුල් කියලා දකින්නේ නැහැ. ඒවා සැපයි කියන සංජායෙන් අහපෙන් ලෝකයා රබේ. අපි මේ පරිච්ඡේද සම්පන්නව දැක්කට පස්සේ අන්න එහෙම දැනගන්නවා මේ සැපයි කියලා ඉන්නේ මරවුල්. මේ මරවුල් නිසාම තමයි ලෝක සත්‍යය දුක් විඳින තැනට වැටෙන්නේ පෙළඹෙන්නේ. එතෙන්ට වැටෙන්නේ. ඇයි සත්‍යය හඹාගෙන ගිහිල්ලා මෙයා බොඩ ගහගන්නේ? සැපයි කියන සංඥාවේ පිහිටලා ඒ වස්තු කෙරෙහි. ඔතන පටන් ගෙන ගමන තමයි නවත්තන්න බැරි සතර ගමනක් ගොඩනගන්නේ. කෙලවරක් නැති වෙන දුකක් නැగిලා ඉන්නේ. අඬලා ශෝකෙ වී හැප හොයලා යන්නේ. අසහනකාරී මනසකින් පිලි පිලි සහනේ හොයලා දඟලන්නේ. සහනේ ලැබුව කිසිම කෙනෙක් ලෝකේ නැහැ. ඒ මට්ටමේ ආස්වාදයන්ගෙන් මහා අසහනයක් වහලා නිසා පේන්නේ නැහැ. මං දැන් ඉන්නේ අසහනයකද නැද්ද කියලා ඇහුවොත් දැන් නම් මට කිසිම අසහනයක් නැහැ. මහා බොහෝ සතුටෙන් ඉන්නවා කියලා කියන වචනේ කියන්නේ. ආස්වාදයක් නැති මුලාවින් අර තියෙන අසහන ඔක්කොම වහලා යට කරලා ඔය ආකාරයෙන් යථාර්ථය දකින්න පුරුදු වෙන්න ඕන. දරුවෙන්ගේ සම්පත්තිය බලාපොරොත්තු වෙනවා. අපි කොයි වෙලාවක හිතනවද? දරුවා කියන්නේ ළිඩ වෙන, පොරු පැහැර ගන්න, අතපය කැඩෙන, නොයෙක් ආකාර ආපදාවන්ට පත් වෙන, අකාලීත් මැරෙන, විවිධාකාර දූෂණයන්ට ගෝචර කරගන්න. මෙහෙම එකේ තමයි මේ දරුවා කියන්නේ කියලා අපි එහෙම හිතන්නේ. උඩ වයින් හිනහ වෙන කුරතල් වදන කියන කරේ නැග නැග ඉතින් කුරතල් වදන කිය කියා ඇඟේ එල්ලි එල්ලි ඉන්න ඉතින් උඩ පැනගෙන ඉස්කෝලේ බෑග් එකත් එල්ලගෙන යන මේ ජාතියක තමයි මගේ පුතා කියන එකේ තමයි හිතාගෙන තමයි පුත්‍රෝලා දూరుෝලා බලාපොරොත්තු වෙනවා සම්පත්තිය කියලා. අපි ඔය අතරේ පොඩ්ඩක් මෙහෙමත් හිතනවා මොකද වෙන්නේ? ඔය කියන එක ලෙඩ වෙන අතපය කැරෙන නොයේ හදිසි අන්තර වල ගෝචරේලා හිටන් තනිකර සදාක අබ්බගාතියෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම හැම වෙලේම බලිගිනි වෙන, හැම වෙලේම පිපාස වෙන, කන්න දෙන්න දෙයක් බොන්න දෙන්න දෙයක් නැති වුණ දාට මගේ හදවත ගිනි ගන්න දරුවන්ට කන්න නැහැ නේද කියලා ඒ જાතිය ඇති කරන. ඒ වගේම හොරු පැහැර ගන්න දූෂණයන්ට ලක් වෙන. එහෙම එකක් වුණොත් මම කපුව දෙවිලා ගිනි ගත්තා වගේ පිච්චිරයන් සත්‍යයේ දෙයක් වෙන. ඒ જાතියේ ටිකේ දරුවා කිව්වොත් එහෙම කැමති දාගන්න. අපි හිතන්න කැමතිත් නැහැ. දර සම්පත්තිය බලාපොරොත්තු වෙනා කියලා ඉන්නේ කෙනා හෝ භාර්යාව බලාපොරොත්තු වෙන කෙනා හෝ සහකෘතිය බලාපොරොත්තු වෙන කෙනා හෝ ඔය ආදී මේ ලෝකේ මොන සම්පත්තියක් බලාපොරොත්තු වෙන කෙනාද මොනවද හොයන්නේ හිතන්නේ ඉස්සෙල්ලා. ඒකේ තියෙන සුඛාස්වාද පැත්ත ගැන හිතේ ඉතා සන්තෝෂේ පස්සෙන් දුවනවා මිසක්. ඒක යථාර්ථයේ හැඟවිලා තියෙන 90% හැඟවිලා තියෙන දුක් පැත්ත ගැන පොඩ්ඩක් හිතන්නේ. අනේ මං හිතපු දෙයක්ද මට මේ සිද්ධ වුණේ මොන කරදරයක්ද මට වුණේ මොන කර්මයක්ද මට මේ පළදුනේ කියලා පටන් ගන්නෙ අල්ලාගෙන වදාගෙන උපාදානය කරලා පස්සේ ඊටවත් තමයි ප්‍රශ්නවත් වෙලායි නොහිදෝ ගැත්ත මතු වෙයි. හල්තියා හිතන්න දක්ෂ වුණා නම් ඇත්ත හිතන්න දක්ෂ වුණා නම් බොරුවට හැවැට්ටුවා නෙමෙයි ඇත්ත ඇටි ආකාරයෙන් බැලුවා. එහෙනම් හල්ති නිගමනයක් වෙනවා. කල්තියා මොකද කළේ? යමක් නිසා දුක ඇති වෙනවා නම් දුක නිසා දුක ඇති වෙනවා නෙමෙයි සැපයි සැනසෙල්ලයි කියන ඒවා නිසා දුක ඇති වෙන්නේ කියලා දකින්න. ඔවා තමයි දුකේ හේතුව. මුල් වෙන්නේ එතන. මෙන්න මේ ආස්වාදාත්මක භාවය නිසා තමයි දුක ඇති වෙන මුල. ඒ පස්සේ ගිහින් තමයි දුකේ ගෝචර වෙන්නේ කියලා දකින්න. ඒක හරියට දැක්කනම් මෙච්චර කාලෙ හැවටින ඔය පස්සේ ගිහිල්ලා එහෙනම් ආයිතරය මිනිහා තවත් දන්නේ නැහැ. මම අය කවුරුවක් එකක් නෙමෙයි. මම්මයි රැවටුනේ මම්මයි රැවටුව පස්සේ ගියේ. මම්මයි මුලා වුණේ කවුරුවත් මුලා කළා නෙමෙයි. මුලාවට ගෝචර වුණේත් වැඩ කරගත්තත් ඔක්කොම මමම. එහෙනම් මිදෙන්න ඕනේත් මම්මයි. මිදුනේත් මම මිස කණිකෙක් නෙමෙයි කියලා දකින්න. එහෙනම් අනිකාට එහෙමයි කියලා ගත යුතු. අනිකෙක් මුදවන්න මටත් බෑ. මම මුදවන්න අනිකෙකුටත් බෑ. යථාබෝධිය තුලින් මිදෙනවා. අනිකාට එච්චරම ලස් එච්චර. මෙන්න මේ ක්‍රමයේ දකින්න පටන් ගන්නකොට බාහිර අභ්‍යන්තර දෙපැත්තෙම තියෙන ඔය කම්පන ඔක්කොම දුර වෙලා යනවා. දයන් සම්පායෙන් ලෝකෙට යථාර්ථය ගන්න ක්‍රමයේ කියා දෙන්නේ. ඒ මගින් ඔබලා මිදෙනවා නම් මිදෙන්න. මම මිදෙන්නෙත් එහෙමයි මිදුනෙත් එහෙමයි. මිදුනා නම් මිදුනෙත් එහෙමයි. මිදීගෙන යනවා නම් මිදීගෙන යන්නෙත් එහෙමයි දුකෙන් නිදහස් වෙවිය. මාර්ගය හරිනම් හරියටම හරි අධ්‍යක්ෂින් සාහිත්‍යවයි කියන්නේ. ඔබලා හිතලා බලන අනුගමනය කළා. ඔබලාගේ මුක්තිය ඔබලම ලබා ගන්න කටයුතු කරන්න කියලා. මෙහෙම දයානුකම්පී ගැහැගීමේ ඒතර ධර්මය දේශනා කරන ආරිය උත්තරන. මෙන්න මේ ක්‍රමයේ දකින්න ඕන. එතරයි පෙර නොදුටු විරෝධ දහම් දකින්න. සත්‍යයේ සත්‍ය හැටි දකින්න. මෙන්න මෙහෙම දැකලා තේරුම් ගත්තොත් ත්‍රිගස්සනේ තේරුම් අරගත්තා නම් අමුතුවේ ඉගෙන ගන්න දෙයක් නැහැ. ඔතනීම පුළුවන් විමුක්තියට පාර හදාගන්න චතුරාර්ය සත්‍ය අවබෝධයට මඟ පාදා ගන්න. දුක්ඛාරිය සත්‍ය දැක්කනම් සමුදයක් දැක්කා, නිරෝධයක් දැක්කා, මාර්ගයක් දැක්කා ඔක්කොම පූර්ණ කරගන්න. ඒක වෙන්නේ තේරුම් ගන්න ඕනේ.